සුබෝදසනක් තෙරුවන් සරණයි ඔබට. බුදුරජාණන් වහන්සේ දෙසූ බණපදවල ශක්තිය මේ විශ්වය පුරාම පැතිරිලා බෞද්ධීන් හැටියට උපත ලැබපු අපි එපමණකින් නොනවති ජීවිතයේ සත්‍ය මඟ පෙන්වා දුන් උන්වහන්සේගේ ධර්මයේ අරුත්පර ගැඹුරට යමින් මේ සොයන්නේ ජීවිත සැනසීමමයි. නිසල වනපියසක රහතුන් වැඩි මක ඔස්සේ නිස්කාන්සුවේ නිහඬව ගමන් කරන උන්වහන්සේ කවතාක හෝ ඔබටත් මුණ ගැසී ඇති. උන්වහන්සේ මුණ ගැහෙන්නට නැවතත් අපට අවස්ථාව ලැබෙන්නේ ඔබ බොහෝ වාසනාවන්ත නිසායි මට අනේක වාරයක් සිතේ. අප උන්වහන්සේ මුණ ගැහෙන දෙවන දිනයයි මේ.
ධම් පිපාසාවෙන් පෙළෙන අපට ධම් ගඟුලින් දෝතක්ගත් යතිවරයෙකුගෙන් ධම් පෙන් පිටක්
පන්සිල් මලුව. අද සිරස FM පන්සිල් මලුවේදී මේ කරන දහම් සාකච්ඡාව ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි. මේ තාක් දුරට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුරින් පසක් කරගත් සත්‍ය, උන්වහන්සේගේ වීරයෙන් පසක් කරගත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍ය අද අපට පහදා දෙවි. ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ යුගයක බෞද්ධයෙක් හැටියට කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව කුමක්ද?
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උතුම්ම පූජාව සංඝයා ආරමුණු කරගෙන දෙන්නා වූ දානයයි කියලා. තේරුණාද? එතකොට මේ ලෝකේ යමෙකුට කරන්න තියෙන උතුම්ම පූජාව තමයි බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. තේරුණාද? එතකොට ඒ පින තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලය. ඊට වඩා කුසලයක් මේ ලෝකේ නැහැ. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැහැ. තේරුණාද? නමුත් රහතන් වහන්සේලා ඉන්නවා. රාතන් වහන්සේලාට මහා සංඝය ආරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි දෙවෙනි ශ්‍රේෂ්ඨම කුසලයේ මේ ලෝකේ තියෙන්නේ. ඒතකොට තුන්වෙනි ශ්‍රේෂ්ඨ කුසලයේ තමයි එතන අනාගාමි ඵලයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයාට මහා සංඝ රත්නය ආරමුණු කරගෙන දන් දෙනවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් එතන ඉන්නවා. ඒක තමයි තුන්වෙනි ශ්‍රේෂ්ඨ දාණය. ඒතකොට හතරවෙනි ශ්‍රේෂ්ඨ දාණය තමයි ස්වාමීන් වහන්සේලා වඩම්මනවා. එතන සකුරුදාගාමි ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. ඒ සියලු දෙනාටම සංඝය ආරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි හතරවෙනි ශ්‍රේෂ්ඨ දාණය. පස්වෙනි ශ්‍රේෂ්ඨ දාණය තමයි එතන සෝවාන් ඵලයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. සංඝය ආරමුණු කරගෙන දන් දෙනවා. ඒතකොට ඒක තමයි පස්වෙනි ශ්‍රේෂ්ඨ දාණය. ඒ විදිහට නෝනා මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා සාමනේර සාමින්වහන්සේට දෙන්නා වූ දාණය. තේනවා සාමනේර සාමින්වහන්සේට දෙන්නා වූ දාණය. ඉනොත් පල්ලෙහාට ගිහිල්ලා තමයි අපි ගෙම උපෝසත දසශීලය සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන් ඉන්නවනේ. ඊට පස්සේ උපෝසත අටාංග සීලය. ඊට පස්සේ ආජීව අට්ඨමක සීලය. ඊට පස්සේ පංච සීලය. ඊට පස්සේ තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දාණය. ඉන් පස්සේ තමයි නෝනා ළමා නිවාසවලට රෝහල්වලට දෙන දාන තියෙනවනේ. ඒගොල්ලන්ට දෙන දාණයයි තියෙන්නේ ඊටත් වඩා පල්ලෙහාට. ඉනොත් පල්ලෙහාට තමයි ওই බලු කපුටන් උදසා දෙන දාණය. නමුත් අපි රෝහලට ගිහිල්ලා ළමා නිවාසෙට ගිහිල්ලා දන් දෙද්දි ඒගොල්ල පංචශීලයේ සමාදන් වෙලා ඉන්න පිරිසක් නම් ඒගොල්ලන්ට පංචශීලයේ සමාදන් වෙච්ච කෙනාට අදාළව දෙන්නා වූ දානයේ ආනිසංශ තියෙනවා. ඒ නිසා දානයේ ආනිසංශ පක්ෂය වැඩි වෙන්නේ ඒ අය සමාදන් වෙලා ඉන්නා වූ සීලේ ගුණාත්මක භාවය තුලයි. තේරුණාද? ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය තමයි බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයාටත් අරමුණු කර දෙන්නා වූ දානය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී එක්තරා අවස්ථාවක චීවරයක් ගෙනල්ලා පූජා කරන්න හදන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගෞතමී මේක සංඝයා ආරමුණු කරගෙන පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගන්න එපා. තේරුණාද? සංඝයා ආරමුණු කරගෙන පූජා කරගන්න කියලා. නමුත් පළවෙනි දෙවෙනි තුන්වෙනි තුන් අවස්ථාවෙම මහා ප්‍රජාපති ගෞතමී ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම මත තමයි ප්‍රජාපති ගෞතමී තේරුම් ගන්නේ මහා සංඝයාට පූජා කරපු දෙයි ආනිසංශ වැඩි කියලා. ඒ නිසා මේ මොහොතේ නෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යමක් මලකින් හරි පූජා කරනවා නම් තේරෙනවද? ඒ පූජා කරන මලෙන් ලැබෙනා වූ කුසලයේ කවදාක්වත් අපිට විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. තේරෙනවද? එක මහත්තයෙක් කිව්වා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සියලුම සිව්පසයන් ලැබෙනවා. අපි කියන පාරේ ඉන්න දුගියෙකුට මුකුත් නැහැ, බඩගින්නේ ඉන්නේ කියලා. තේරෙනවද? ඒතකොට දැන් අපි ගියමු, දැන් අපි බත් පාසලයක් අරගෙන යනවා. බත් පාසලයක් අරගෙන යනකොට දැන් අපිට පේනවා යාචක මහත්තයෙක් ඉන්නවා. මෙයා සුමානකින්වත් කාලා නැහැ. තේරෙනවද? නමුත් ඒ යාචක මහත්තයාට ඉස්සරහා තව මීටර් 500ක් ගියාම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. තේරෙනවද? දැන් කෙනෙක් එනවා, කෙනෙක් බත් පාසලේ අරන් ඇවිල්ලා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට ඕන තරම් දාන තියෙනවා. මේ යාචක මහත්තයා දැන් මෙතන මැරෙන්න යන්නේ. මම මෙයාට බත් පාසලේ දෙනවා කියලා. එයා යාචක මහත්තයාට බත් පාසලේ පූජා කළා. එයා යනවා. තවමහත් එක්කෙනා බත් මාසලයක් කරගෙන. එයා දකිනවා අතන නිර්ආහාර වෙන යාචක කෙනා දකිනවා. නමුත් එයා දැකලා බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට දෙන දානේ මහත්ඵල මහන්සංශ කියලා. එයා යාචක මහත්තයා පව කරගෙන ගිහලා අර බත් පාසලේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එතකොට දැන් මේ දෙකෙන් ආනිසංශ වැඩි කවුද? බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ දානේ. එතකොට යාචක මහත්මයා අතන කුසගින්නෙන් ආහාරේ නිර්ආහාරෝ ඉන්නේ නොනා එයා කළා වූ අකුසල විපාකයක් නිසා. එයා පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. දන් දෙන දේවල් වැළැක්කුවා. වැළැක්වීම නිසා එයාට බඩගින්න තමයි මැරෙන්න හරි ජීවත් වෙන්න හරි තියෙන්නේ. ඒ නිසා එතනදී මහත්ඵල මහානිසංස භාවයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසාගෙන් දාන. දැන් සමහර වෙලාවට සමහරු කියනවා අපේ ගිහි පිංගතුල්ලා ගිහිල්ලා බෝධින් වහන්සේව කිරිකලවලි නාවනවා කියලා. හොඳේ. ඒතකොට කිරිකල 10ක් බෝධින් වහන්සේ නැවුවාම කෙනෙක් චෝදනා කරනවා අනේ මේ කිරිකල 10 අර දුප්පත් ළමයිට දුන්නා නම් කොච්චර පිනක්ද කියලා. නමුත් ඒක සාමාන්‍ය විවාහාරයේදී අපිට මේක සාධාරණයි කියලා දකින්න පුළුවන් ඒ ප්‍රකාශය. නමුත් කර්මය කර්මඵල තුල දෙනෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුරයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බෝධිය අවබෝධ කරගෙන යමෙක් කිරිකල වලින් බෝධින් වහන්සේ නැවුවා නම් මෙතන 1000කට දන් දුන්නට වඩා ශ්‍රේෂ්ඨ පිනක් අතනින් රැස් වෙනවා. තේරෙනවද? එනිසා බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දාණය අග්‍ර වෙන්නේ ඒ වගේම මහා සංඝරත්නයේ උදෙසා දෙන දාණය මුල් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වෙලාවේ අපිට මේ මාර්ගයේ දශමයක් හරි අපි මේ ධර්ම මාර්ගේ ගමන් කරනවා නම් ඒ දශමයක් හෝ ධර්ම මාර්ගය අපිට පාදල දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. එනිසා අපි ශාස්තුන් වහන්සේ මුල් කොටගෙනයි මේ ගමනේ යන්න ඕනේ. ද ශාස්තුන් වහන්සේ මුල් කොටගෙන යන ගමනේදී අපි යන්නේ කොහාටද? ආරෂ්ඨාංගික මාර්ගයේ තුල. ආරෂ්ඨාංගික මාර්ගයේ තුල මේ ගමන යන්නේ. එනම් ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා දෙකකට බෙදෙනවා. නමුත් අපි මුලින්ම ඉන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුල. එතකොට ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව මුල් කාරණේ. එහෙනම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයක් සංඝ රත්නයක් කෙරෙහි ඇති කරගන්නා වූ ශ්‍රද්ධා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මුල් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන මේ අනගමනේදී අපි මුලින්ම බුදුරයන් වහන්සේට කරන්නා වූ පුද පූජා ඒවත් පිළිවෙත් අපිට මේ ගමන යන්න ශක්තියක් වෙනවා. නමුත් අපි එතන නතර වෙන්න පල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඒ නිසා කැමැති කෙනා මේවා ආමිෂයේ පහු කරගෙන ප්‍රතිපත්තියට යනවා. නමුත් හැම කෙනාටම අපිට කියන්න බෑ ප්‍රතිපත්තියට යන්න කියලා. හැම කෙනෙකුම අපිට කියන්න බෑ බුදුරජාන් වහන්සේට මේ පූජාවන් කරන්න එපා ඔබලා භාවනා කරන්න කියලා හැමෝටම කියන්න බෑ. මොකද හැම කෙනෙක්ම මේ මාර්ගය තුල දාන සීල භාවනා කියන මාර්ගය තුල තමයි මුලින්ම ඉස්සරහට යන්නේ. එනිසා මුලින්ම අනිවාර්යෙන්ම අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ කරනවල් පිළිවෙත් කරන්න ඕනේ. ඒවෙන් බැහැරව අපිට ගමන ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන කෙනා මේක පසු කරලා ඉස්සරහට යාවි. එයාට ආමිෂය අතහැරලා ප්‍රතිපත්තියට යන්න පුළුවන්. නමුත් හැමෝටම අපිට ප්‍රතිපත්තියට යන්න කියන්න බෑ ආමිෂයෙන් බැහැර වෙලා. තේරෙනවද? මොකද ලෝකේ ඉන්න අයගේ ඉන්ද්‍රිය ධර්මයන් එක එක ස්වභාවයෙන් තමයි තියෙන්නේ. තේරෙනවද? ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රියයන් වැඩිීමේ ස්වභාවය මත තමයි ආ ඉස්සරහට යන්නේ. ඒතකොට ඉන්ද්‍රිය ධර්මයන් වැඩිීමේ අඩු ස්වභාවයන් තියෙන ඇයිට අපිට අරයා යන මාර්ගය යන්න කියන්නේ කියලා අපිට කියන්න බෑ. එයා අතන නවතිනවා. එතනින් හරි එයා සතුටු වෙනවා. දැන් අපි කවදාකවත් අපිට කියන්න බෑ වෙසක් එකට පෙන්වන්න ආව තොරණ වැරදි කියලා. වෙසක් එකට තියෙන්න ආව මේ උත්සව වැරදි කියලා. මොකද මුළු ජීවිතේටම පන්සල්ට නොගිය මිනිස්සෙක් ඉන්න පුළුවන්. ඒ පන්සල්ට නොගිය මිනිස්සයා වෙසක් දවටද වෙසක් තොරණ බලන්න යනවා. දැන් තොරණ බලලා අර බුදුරයන් වහන්සේගේ රූපකාය අර රශ්මි ධාරාවන් අර ලයිට් දැකලා ඒ ගැන හිතමින් යා ගෙදර එනවා. නමුත් කවදාකවත් පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා නැහැ. නමුත් හිතමින් ගෙදර ඇවිල්ලා රැ නිදා ගන්නකොට එකපාරට මැරෙනවා. මැරෙන වෙලාවේ සිහිපත් වෙන්නේ අර තොරණ. එයා කියලා සශ්‍රීක දෙවියෙක් වෙලා. එහෙනම් තොරණ තියෙන දේත් වැරදි කියලා අපිට කියන්න. මොකද ඊට අදාළයි ඒකෙන් ප්‍රයෝජනේ ගන්නවා. ඉතින් අපි එතනින් ඉස්සරහට ගියා නම් අපි දන්නවා දැනගන්න ඕන ප්‍රතිපatti මාර්ගයේ ඉස්සරහට යන්න. නමුත් ප්‍රතිපatti මාර්ගයේ ඉස්සරහට ගියත් නොනා කවදා හරි අපි මේ මාර්ගයේ ගිහිලා රහත් භාවයට පත් වෙන තමයි අපි මේ යන්නේ නේ. නමුත් රහතන් වහන්සේ වුණත් Tamanගේ ශාස්තුන් වහන්සේ හැටියට බුදුරයන් වහන්සේට වන්දනා කරනවා. බුදුරයන් වහන්සේට මලින් සුවඳින් පූජා කරනවා. නමුත් එයාට සංස්කාරයන් පිළිබඳ ගැටලුවක් නැහැ. එයාට කුසල් සිත් අකුසල් සිත් සකස් වෙන්නේ නැහැ. නමුත් මාර්ගය පෙන්වුවා වූ බුදුරජාණන් වහන්සේ කියන ගරුත්වය එයාට තියෙනවා. එතකොට කවදා හරි අපි රහත් භාවයටපත් වුණත් ඒ රහතන් වහන්සේ කියන්නේ පරමාදර්ශී චරිතයක්. පරමාදර්ශී චරිතයක් කියන්නේ එයා මුළු ලෝකෙටම ආදර්ශවත් තමයි ජීවත් වෙන්නේ. එයාට බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා තුළ කුසල කුසල සංස්කාර රැස් වෙන්නේ නැහැ. නමුත් එයා ලෝකෙට පරමාදර්ශයක් වෙන්න ඕනේ. ලෝකෙට පරමාදර්ශයක් වුණ තැනදී රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා මලින් සුවඳින් පූජා කරනවා. මොකද එහෙම නොකළොත් එයාව අනුගමනය කළ අනිත් අයත් ඒක නොකරන්නේ පුළුවන්. තේරුණා? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ශාස්තුන් වහන්සේ. උන්වහන්සේයි මේ මාර්ගය අපිට මතු කරලා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ උදෙසා තමයි අපි මුලින්ම පූජාවන් සිද්ධ කරන්න ඕනේ.
හොඳයි ස්වාමීන් වහන්සේ. සිරසේ FM පන්සල් මළුවේ ඔබට අපි මතක් කරනවා ස්වාමින් වහන්සේගෙන් අහන්නට තියෙන ප්‍රශ්න අපට යොමු කරන්න. 01128488 උන්වහන්සේ පසක් කරගත් සත්‍යයත් එක්ක ඔබට දේශනා කරන මේ දහම් කරුණු ඔබේ
ජීවිතේ අපිට මහේශාක ජීවිතයක් ලැබෙනවා. එතකොට මේ ජීවිතේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ සංස්කාර. තේරුණා? එතකොට මේ සංස්කාර අපි ගෙවන්න නොනා අපි අලුතෙන් සංස්කාර රැස් කරන්න ඕන. අපි අලුතෙන් සංස්කාර රැස්කලේ නැත්නම් අපේ මේ සංස්කාර ඉවර වෙච්ච තැනදී අපි අප්‍රමාණ දුකට අනාගතයේදී පත් වෙනවා. ඒ නිසා යමෙකුට මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ හිණයි කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයා පිනෙන් හිණයි කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ කියනවා පින කියන වචනේ අර්ථය තමයි සැපේ. යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසා. මොකද එයා පෙර ජීවිතේ කළා වූ සංගය අරමුණු කරගෙන කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන් කළා වූ පූජාවන් පින්කම් තමයි මේකට හේතුව. ඒ නිසා යමෙක් මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් හීන වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයා පෙර ජීවිතේ පිනේ දුර්වලයි. ඒතකොට එහෙම ආයුෂ වර්ණයෙන් සැපෙන් බලයෙන් හීන වෙනවා නම් ඕනා අපි ආයිමත් දේවාල පස්සේ ගිහිල්ලා යంత్ర මන්ත්‍ර ගුරුගම් පස්සේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒවා තුලින් අපි තවත් දුකටමයි යන්නේ. තේරුණා? එහෙනම් මේක කවුරුත් දෙවියෙක් බ්‍රහ්මයක් කරපු දෙයක් නෙමෙයි. තමා විසින් කරපු දෙයක්මයි. ඒසත් තමාගේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීන වෙලා ලෙඩ දුක් හැදিলা මේවා වෙනවනම් අපි කවදාක්වත් ගිහිල්ලා බෝධින්නාංශයේ පඳුරක් බැඳලා තේරුමක් නැහැ. දේවාලයක ත්‍රිශූලයක ගිහිල්ලා පඳුරක් බැඳලා තේරුමක් නැහැ. එහෙම පඳුරක් බඳිනවා නම් පඳුරක් බඳින්න තියෙන හොඳම තැන තමයි තමාගේ මේ අතේ පඳුර මැඩ ගන්නවා. මොකද අතේ පඳුර තියෙනකොට Tamanට හැම වෙලාවෙම තේරෙනවා අකුසලයේ නිසායි මට මේ දේ උනේ කියලා. අකුසලයේ නිසායි මේ දේ උනේ කියලා දැකලා මොකද කරන්න ඕනේ? කුසල් දහම් තුල ශක්තිමත් වෙන්න. ඒ නිසා මේ ජීවිතේ යමේ මේ මනුස්ස ජීවිතය ලැබලා දන් දෙන්නේ නැත්තම් දැන් අපිට පේනවා සමාජෙ හුඟක් අය ඉන්නවා දන් දෙන්නේ නැහැ. තේරුණා? ඒගොල්ලෝ දන් දෙන්න කැමති නැහැ. රැස් කරනවා, හම්බ කරනවා, ඒගොල්ලෝ කාලා බීලා හොඳින් සතුටින් ජීවත් වෙනවා. ඉන් එහාට දන් දෙන්න කැමැත්තක් නැහැ. එවැනි අයට නොනා ආවිෂ වර්ණයේ සැපේ බලය එන්නෙන්නම හීන වෙනවා. තේරුණාද? යමෙක් තමන් හම්බ කරන දෙයින් දන් දෙන්නේ නැත්තම් ඒ දන් නොදෙන්න වියදම් කරන්නා වූ හැම සතයක්ම ඒගොල්ලන්ට රෝගාබාධ උදෙසා වියදම් කරන්න වෙනවා. බෙහෙත් වලට, ෆාමසි වලට වියදම් කරන්න වෙනවා. මොකද ඒගොල්ල මෙතනින් ආයුෂ වර්ණයේ බලය රැස් කරන්නේ නැහැ. ආයුෂ වර්ණයේ සැපේ බලය රැස් වෙන්නේ මොකද්ද? දානේ තුලින්, පින්කම් තුලින්. ඒතර පින්කම් නොකර දානේ නොකර ඒවෙන් ආයුෂ වර්ණයේ බලය රැස් වෙන්නේ නැති වෙනකොට ආයුෂ වර්ණ බලයේ හීනභාවය නිසා අනිවාර්යයෙන්ම රැස් කරන මුදල් ෆාමසි වලටයි වෛද්‍ය ශාස්ත්‍රයේ උදෙසා ඒගොල්ලෝ යොමු කරන්න. උනේයි මෙතන ආයුෂ වර්ණයේ බලය රැස් කරන්නේ. එනිසා මේ ජීවිතේ යමෙකුට රෝගාබාධ තියෙනවා නම් යමෙකුට වෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒගොල්ලෝ තව තව ශක්තිමත් ආකාරයෙන් දානීය තුල ස්ථාපිත වෙනවා. මොකද දානයයි ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් ආදායම අඩු ජනතාව ඉන්නවා. ඒ ආදායම අඩු ජනතාව හුඟක් වෙලාවට දන් දෙන්න කැමැතියක් නැහැ. ඒගොල්ලෝ කැමති අනුන්ගේ දේ ලබන්න. මොකද ඒගොල්ලන්ට මුකුත් ලැබිලා නැහැ කියලා අනුන්ගේ දේ ලබන්න. එතන හරි භයානක තැනක් තියෙනවා. ඒගොල්ල තේරුම් ගන්න ඕනේ අපිට මේ දුක්පත් භාවය ලැබුණේ අපි සංසාරේ දන් දීලා නැහැ. තේරෙනවා? ඒ නිසා අනුන්ගෙන් ලබනවායි කියන තැන විතරක් නෙමෙයි. මේ මොහොතේ හරි අපේ දුක්පත් භාවය තුල ඉඳන් හරි අපි දක්ෂ වෙන්න ඕනේ. අපි දවසට රුපියල් 100ක් නම් හම්බ කරන්නේ රුපියල් 10ක් දන් දෙන්න. රුපියල් 1000ක් හම්බ කරන කෙනා රුපියල් 100ක් දන් දෙනවා. නමුත් රුපියල් 100ක් හම්බ කරන කෙනා රුපියල් 10ක් දන් දෙන්න දන් දෙනවා. එතකොට දුප්පත් මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයා අනුන්ගෙන් බත් පාසලයක් කාලා නම් ජීවත් වෙන්නේ. ඒ අනුන්ගෙන් කන බත් පාසලේ තුනක් බත් කටක් දන් දෙන්න එයා දක්ෂ වෙන්නේ. එහෙම වුණොත් තමයි එයාට මේ දුගී භාවයෙන් අනාගතේදී මිදෙන්න පුළුවන්. ඒ නිසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ නෝනා අනිවාර්යෙන්ම පෙර අපේ සංසාරේ අපේ පිනේ මදභාවයමයි. ඒ නිසා පිනේ මදභාවය නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය හීන වෙනවනම් අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම. පින් කිරීම තුලින් ආයුෂ වර්ණ බලය වැඩි කර ගන්න. දැන් අපි කමු කෙනෙක් රාජකාරී කරනවා. එයා මාසෙකට රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් 10000ක් පඩිය අතර ගන්න වෙලාවේ එයා තුල අවංකවම තෘප්තියක් ඇති වෙනවා. මං රුපියල් 11000ක වැඩ කළා කියලා. එයා 11000ක වැඩ කරලායි 10000 පඩිය අතර ගන්න. ඒ වෙලාවට අවංකවම එයාට සතුටක් ඇති වෙනවා පඩිය ගන්නකොට. ඒ සතුට කියන්නේ මොකද්ද? ආයුෂය, වර්ණය, සැපේ බලය. වෙන දෙයක් නෙමෙයි. එතකොට එයා මේ පඩිය ගන්න මොහොතේ මෙයාගේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙලා. තේන්න? එතකොට තව කෙනෙක් ඉන්නවා. එයා රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් පඩිය ගන්නකොට එයාටම හිතෙනවා අනේ මම රුපියල් 5000ක්වත් වැඩ කළේ නැහැ කියලා. එහෙනම් එයාට සතුටක් ඇති වෙනවද? එයාට ආයුෂ වර්ණයේ සැපේ බලයක් එකතු වෙනවද? නැහැ. එහෙමනම් කොතනදී වුණත් අපි හැම ශේෂ්ත්‍රයකදීම සතුට වෙන ආකාරයෙන් ඒ කටයුත්ත කරන්න ඕනේ. අපිට අවංකවම හිතට සතුටක් දැනෙන ආකාරය. අම්මා තාත්තට සැලකුවා නම් අනේ මං අවංකවම අම්මා තාත්තට සැලකුවා. මගේ බිරිඳට යුතුයකම් ඉටු කරනවා නම් මං අවංකව බිරිඳට යුතුයකම් ඉටු කළා. මගේ සාම්පර්ශාල යුතුකම් ඉටු කරන මම අවංකව ඒවා ඉටු කළා. සමාජයට මහාන බමුණන්ට වෙන්න තියෙන යුතුකම් ඉටු කළා නම් මම ඒවා අවංකවම කළා. ඒ අවංකභාවයේ හිතන මොහොතේම එයාගේ ජීවිතේට ආවිෂවන්නේ සැපේ බලය ලැබෙනවා. තේරෙන? ඒ මොහොතේ මෙයාට ආවිෂවන්නේ සැපේ බලය ලැබෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ තමා සතුටින් ඉන්න. අනුන් සතුටු කරලා තමා සතුටින් ඉන්න. ඒක තමයි අපිට ලබන්න තියෙන ලොකුම ශක්තිය. මොකද අපි හිනාවකින් කෙනෙක් සතුටු කරන්න බැරි කමක් නැහැ. නේද? හිනාවක් වෙන්න අපිට වීදමක් යන්නේ නැහැ. නමුත් අපි මේ හිනා වෙනු සමහරලාට තව කෙනෙක් සතුටු කරන්න කැමති නැහැ. ඒ කියන්නේ අපේ ළඟ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබන්න අපිම කැමති නැහැ. ඒ නිසා අපිට දන් දීමෙන් අපි දක්ෂ වෙන්න ඕනේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබා ගන්න. එහෙමත් නැත්නම් ආමු වශයෙන් අනුන්ව සතුටු කරලවත් හිනාවකින් සතුටු කරලා වචනයකින් සතුටු කළත් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. මේක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. මොකද ආයුෂ වර්ණයේ සැපේ බලය අපිට ජීවිතේට අත්‍යවශ්‍යයි. ඉතින් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය නම් අපි දක්ෂ වෙන්න ඕනේ එක පැත්තකින් පින්කම් කරලා ආයුෂ වර්ණයේ බලය එකතු කරගන්න. එහෙමත් අදක්ෂ නම් අඩු වශයෙන් අනුන්ව සතුටු කරලා හරි හිනාවකින් කතාවකින් වචනකින් ඉරියව්වකින් හරි අනුන්ව සතුටු කළා නම් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා.
ඔබට තවත් කෙනෙක්ව අවංකව සතුටු කළ හැකි නම් ස්වාමින් වහන්සේ පහදා දුන් ආකාරයට ඔබට ආයු වර්ණ සැප බල මේ සියල්ලක්ම ලැබෙනවා. අපි මේ විරාමෙන් පස්සේ අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ කෙනෙක්ට නිතරම කරදර කරන මානසිකව ප්‍රශ්න ඇති කරන පුද්ගලයේ තත්වන ඉරණම පිළිබඳව. අපි ඒ ගැන මේ විරාමෙන් පස්සේ ස්වාමීන් වහන්සේගෙන් පහදා ගනිමු. පිළිවෙතින් සරු දිවියකට පිළිවෙලින් පිවිසෙන්න. පන්සිල් මළුව. සිරසේ FM පන්සිල් මලුව. ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න අපේ ගරුතර ස්වාමීන් වහන්සේට යොමු කරන්න. උන්වහන්සේ ජීවිතයේ සත්‍ය සොයමින් යන ජීවිතයේ වැඩි කාලයක් වනගතව මේ සත්‍ය සෙවීමේ කාර්යයට තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් වැය කරන ගරු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ පසක් කරගත්තා වූ සත්‍ය මේ තරමින් හරි අපට අවබෝධ කරවන්නට උන්වහන්සේ පන්සිල් මලුවට වැඩම කළේ ඔබ කෙරෙහි කරුණාවෙන්මයි. ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක්ගේ හිතට දුක දෙන මානසිකව කරදර කරන කෙනෙක්ට අත්වෙන ඉරණම කුමක්ද ස්වාමීන් වහන්සේ?
මෙහෙමයි, ඒ කරදර කරන කෙනත් හේතුඵල ධර්මයක් නෝනා. තේරුණාද? දැන් මිනිස්සුන්ට මේ ජීවිතයේ සමහරව ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මං දැන් රස්සා 10ක් කළා. නමුත් මේ 10 තැනදිම මට කොතනකවත් ගැලපුණේ නැහැ. එයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා කියලා දැන් රස්සා 10න් මයින් වෙලා දැන් 11 වෙනි රස්සාව හොයනවා. මේ නෝන හේතුඵල ධර්මයක්. තේරෙනවද? ඒ හේතුඵල ධර්මයන් කියන්නේ එයා පෙර ජීවිතේ. එයා ආයතනයක විධායකෙක් වෙලා වැඩිහිටියෙක් වෙලා ඉඳලා අනිත්‍යය නිරතුරුවම පීඩාවන්ට පත් කරලා. ඒතොර එහෙම අනිත්‍යය නිතරම පීඩාවන්ට පත් කරනකොට එහි ආනිසංශ නිසා නෝන මේ ජීවිතේ අපිට මේ ආකාරයෙන් අපිව පීඩාවට පත් වෙනවා. ඒව හේතු හේතුපත් බලන. ඒතකොට මේ හේතුඵල ධර්මයන් දකිමින් අපි දක්ෂ වෙන්න ඕනේ අපිට ලැබුණ තැන අපි යහපත් ආකාරයෙන් ඉන්නේ. ඔය තමන්ට දැන් මෙහෙම පීඩනයක් එනවා නම් යම් රාජකාරී ස්ථානයක අපි දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකය. ඒ අකුසල් විපාකය තුල අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පීඩනය දරාගෙන ජීවත් වෙන්න. මොකද මේ ලෝකේ නෝන අපිට නිවැරදි තැන කොතනකවත් හොයන්න බෑ. නිවැරදි තැනක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. තේරෙනවා? ඒ නිසා නිවැරදි තැන් හොයාගෙන ගිහිල්ලා අපිට ගැළපෙන තැන් හොයාගෙන යනවා කියන කාරණේ කවදාකවත් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න නෝන අපිට ලැබුණ තැන අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න. අපි ගැටෙනවා කියන්නේ ඒ කියන්නේ අපි නිවැරදි වෙලා නැහැ. මොකද අපි ගැටෙනවා. ඒ කියන්නේ අපි නොගැටි අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. නිවැරදි තැන් හොයාගෙන යන එක නෙමෙයි. මොකද යම් වැරද්දක් සිද්ධ වෙනවා නෝන ඒ අපේ අකුසල් විපාකයක්මයි. අකුසල් විපාකයක්මයි.
ස්වාමිනාසේ ඊටම ප්‍රබල කර්මයක් කෙනෙක්ට බලපානවා නම් ඒ කර්මඵලය දුර්වල කරන්න දිගින් දිගටම කුසල්හි නිරත වීමද ස්වාමින් වහන්සේ කරන්න ඕනේ.
එහෙමයි, කර්මයක් නැති කරගන්න හේතුන් කීපයක් තියෙනවා නෝන. එකක් තමයි වඩා ශක්තිමත් කුසලයකින් අකුසලය යටපත් කරනවා. දැන් නෝනායි මහත්තයෙකුයි ආව. ඒගොල්ලෝ දැන් ජීවිතේ මැදි වයසත් පහු වෙලා වයෝ වෘද්ධයි. ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපේ හිතට බලවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි තරුණ කාලේ අපි ධර්මයේ තුල හිටියේ නැහැ. තරුණ කාලේ ධර්මයේ තුල හිටියේ නැති නිසා අපි විවාහ වෙච්ච අලුත අපි ගබ්සාවක් සිද්ධ කළා. එදා මේ ගබ්සාව වැරදි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් මේ ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට දැන් ස්වාමීන් වහන්සේ මේක අපිට හරිම පීඩාවක්. මම පුතේ ඔබට මේක නිරතුරුව මතක් වෙනවාද? එතකොට මේ මහත්යෙකුව ඔව් මට මතක් වෙනවා කියලා. මං කිව්වා එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද හිත කියන්නේ මායාවක්. එන හිත කියන්නේ මායාව. මොකද අපි කවදා හරි මරණ මොහොතක බලවත් වූ අකුසලයක් අපිට මතු කරලා දෙනවා. ඒතකොට බලවත් අකුසලයේ මරණ වේලාවට ගප්සාව මතක් වුණොත් ප්‍රාණඝාතයකට අදාළ ඊළඟ ප්‍රතිසන්දිය යන්නේ. ඒ නිසා මං කිව්වා එහෙම මතක් වෙනවා නම් මේක දැන් බරපතලයි. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ළමා රෝහලට යන්න. ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ. ඒගොල්ලන්ට බෙහෙත් ගන්න අම්මා තාත්තලාට වත්කම් නැහැ. එවැනි දරුවෝ දෙතුන් දෙනෙක් තෝරාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනකන් අවශ්‍ය සියලුම දේ කරන්න. බෙහෙත් හේත් සියලුම දේ කරන්න. කරලා ඒ දරුවෝ දෙන්නා ජීවත් වෙනවා දකින්නකොට මං කළා වූ මගේ අතින් නැති වුණා වූ දරුවාට මං ජීවිත දෙකක් දුන්නායි කියලා යටපත් කරන්න. මේ ශක්තිමත් කුසලයේ අර අකුසලයේ යටපත් කරන්න. එහෙම කළොත් ඒක යටපත් වෙනවා. නමුත් එහෙමත් කරලා එයා ආයිමත් අර ගප්සාව ගැන හිතන්න ගියොත් කවදාකවත් ඒක යටපත් වෙන්නේ නැහැ. තමන්ගේ දක්ෂභාවය තියෙන්න ඕනේ. තේන්න? මම හිත කියන්නේ මාර ඒක තේරුම් ගන්න ඕනේ. මේ අකුසලය අර වගේ ශක්තිමත් කුසලකින් යටපත් කරලා ඒක එතනින් අමතක කළා දාන්න ඕනේ. එමත් මතකෙට ගන්න බෑ. මොකද එයා දැන් හිතෙන් චේතනාව සකස් කරගෙන ඉන්නේ මං ඒක යටපත් කළා කියලා. එහෙම කරලා නොනා ශක්තිමත් අකුසල් ශක්තිමත් කුසල් තුලින් යටපත් කරන්න පුළුවන්. තේරුණාද? දැන් අපි කියමු කෙනෙක්ගේ අතින් බල්ලෙක් මැරලා තියෙනවා. නමුත් මේ බල්ලා මැරිච්ච එක හැම වෙලාවෙම එයාට සීපත් වෙනවා. තේරුණාද? එහෙම සීපත් වෙනකොට එයා මොකද කරන්න තියෙන්නේ? කන්න බොන්න නැති බලල් පැටියෙක් හරි ගෙනල්ලා එයාට කන්න බොන්න දීලා ලොකු මහත් වෙනකන් කන්න බොන්න දීලා එයාව ගිල කොටරි අතහැරලා දානවා. දාලා මගෙන් නැති වුණා වූ සතාට මං ජීවිතය දුන්නා කියලා. ඒ කියන්නේ තමන් අදක්ෂ නැත්නම් මේව යටපත් කරගන්න. තමන් දක්ෂ වෙන්න ඕනේ අර විදිය උපක්‍රමශීලීව හරි යටපත් කරගන්න. එහෙමත් නැත්නම් තමන්ගේ අතින් අකුසලයක් වෙලා තිනවන නම් අතීතේදී වෙච්ච අකුසල් ගැන ගැටෙන්න යන අවස්ථාවයක් නැහැ. මොකද අකුසල් වෙච්ච සිල්පද විඳීම් ගැන අපි ගැටෙන්න ගියොත් ඒ ගැටෙන හිතෙන් අපි මැරුණොත් අපි යන්නේ දුගතියට. නමුත් අපරාධය. රකින සිල්පද හතරක් මෙතන තියෙනවා. රකින සිල්පද හතරක් තියලා අපරාධේ විදුන සිල්පදේ ගැන ගැටිලා අපි නිරේට වැටෙනවා. ඒ නිසා විදුනේ සිල්පදේ ගැන හිතන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක නිවැරදි කරගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා
අපි නැවතත් ඔබව මුණ ගැහෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සූදානම් ඔබට දිගින් දිගටම මේ දහම් කරුණු පහදලා දෙන්න. උන්වහන්සේ අපට මුණ ගැහෙන්නේ නිසල වනපෙතක බවුන් වඩමින් සිටි අවස්ථාවක. උන්වහන්සේ අපට මේ කාල වේලාව ලබා දෙන්නේ ඉදවෙන් කර දෙන්නේ ඔබට උන්වහන්සේ අවබෝධ කරගත් සත්‍ය කරුණු පැහැදිලි කර දෙන්නට අවශ්‍ය වූ නිසාමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් යහපත් ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින්ට කරදර කරන්න මාර්යා පිළිඹෙන්නේ නැද්ද?
බලපෑම් කරන මාර්යා ඉන්නේ නැහැ. මාර්යා අවංකවම ඉන්නේ කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන වෙලාවට. අවසාන මේකදී තමයි එයා ඉන්නේ. නමුත් එයා එන්නේ ඉස්සෙල්ල නෝන එයාගේ මාර පිරිවර ඉන්නවා. ඒ වගේම මාර දූතියෝ කියලා තණ්හා රති රගා කියලා තුන් දෙනෙක් ඉන්නවා. මේ මාර්යා කියන්නේ තණ්හා රති රගා කියන්නේ මාර සේනාව කියන්නේ මේ ලෝකේ ජීවමාන චරිත. අද මේ වර්තමානයේ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා කියන්නේ ජීවමාන චරිතයක් වගේම මාර්යා කියන්නේ ජීවමාන චරිතයක් සංකල්පයක් නෙමෙයි. මාර දූතියන් කියන්නේ ජීවමාන චරිත තුනක්. මාර දිරිවර කියන්නේ ජීවමාන චරිතයක්මයි. දැන් අපි දන්නේ එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ දැන් රාත්‍රී 10 ට විතර ඇති කියලා ඒ ස්වාමින්වහන්සේ වෙලාව කියන්නේ උන්වහන්සේ සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මීටර් 100ක් විතර ඉස්සරයි. තේනවාද? එක පාට කුළුමීහරක් රංචුවක් පහළ වෙලා තියෙනවා. කුළුමීහරක්. මේ කුළුමීහරක් වල නහයෙන් දුම් විදගෙන වේගයෙන් ස්වාමින්වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා තියෙනවා. තේරෙනවද? ස්වාමින්වහන්සේ සමාධියෙන් පසු වෙන්නේ. සමාධිය තුල ස්වාමින්වහන්සේලාට වියක් සකස් වෙන්නේ නැහැ. ඒක සමාධියේ හේතුඵල ධර්මයක්. දැන් මේ කුළුමීහරක් කර වේගයෙන් ස්වාමින්වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා ස්වාමින්වහන්සේට මීටර් 2 3ක් තියලා දකුණු පැත්තට හැරලා පලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ආපු වේගයෙන්ම දකුණු පැත්තට හැරලා මොකද ඒගොල්ලන්ට ඉස්සරහට එන්න බෑ. ඒක තමයි ධර්මයේ ශක්තිය. ස්වාමින්වහන්සේගේ ශක්තියත් මේක ධර්මයේ සමාධියේ ශක්තිය. මේ කුළුමීහර පැනල යද්දිම අර ස්වාමින්වහන්සේට පේනවලු අර කුළුමීහර පහළ වෙච්ච තැන එක තනි සද්දන්ත කුළුමීමේ පහළ වෙනවා. තනි සද්දන්ත. එයා අඩි 7ක් විතර උසයි කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. එයාගේ මුළු ඇඟම මේ වෙල්වට් එකක් වගේ. දහස්කර සිවුරු තියෙන පුංචි පුංචි කොටු තියෙන. ඒ පුංචි පුංචි කොටු තියෙන දහස්කර සිවුරක් වෙල්වට් රෙද්දෙන් වගේ ඇදිලා ග්‍රීස් පැහැයක් ගන්නවා. දිලිසෙනවා යාළුවා. එයාගේ මේ ඉස්සරහා නායට මේ ලොකු රත්තරන් වලල්ලක් දාලා තියෙනවා කියනවා. එහෙනම් එහෙම දාපු අර එකපාට පහළුණ මේ සද්දන්ත කුළුමීම අර වගේම දුම් පිඹගෙන ස්වාමීන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් එද්දි එයාත් අර වගේම මීටර් 2ක් තියලා හැරිලා පැනලා ගිහලා තිනවා. දැන් ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ තමන්ගේ ප්‍රඥාවෙන් මේක බලන්නේ ගලපලා මොකක්ද මේ උනේ කියලා. ඒතර නම් මේ ඉස්සෙල්ලාම ඉන්නේ මාර සේනාව. තේනවා? මාරයාගේ පිරිවර. දැන් මාර පිරිවර ඇවිල්ලා මාර පිරිවර බයේ පැනලා දුවනකොට අන්න අතෙන්ට මාරයා තමයි එයා. ඒතර මාරයා කියන කෙනාට මාර පිරිවරට ඕනෑම වෙස්යක් ගන්න පුළුවන් ඕන. ඒගොල්ලන්ට හරක් වේසද මොන ඕනෑම වේශයක් අරගෙන ඒගොල්ලන්ට මතු වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ හැකියාව. ඒතකොට එතනදී ඒ මාර්යා ආයතනදී උත්සාහ ගන්නේ එක්ක ස්වාමීන් වහන්සේ බය කරලා එතන හිලක් තිබිලා තිනවා ඒ හිලෙන් පල්ලෙහාට වැටේ කියලා මොකක් හරි කරන්න. ඒ වගේ ඒගොල්ලෝ මනෝනා අනිවාර්යෙන්ම කෙනෙක් ධර්මාබෝධයක් කරා යන වෙලාවේ තමයි ඒගොල්ලෝ එතෙක් ඒගොල්ලෝ එන්නේ නැහැ. මුලින්ම මාර සේනාව එනවා, ඊළඟට මාර දූතයෝ එනවා, ඊළඟට තමයි අවසාන ජවනිකාවදී තමයි මාරයා මේකට බහිමින් ඕන. නමුත් ඒගොල්ලෝ ගිහි පින්වතුන්ලා හැටියට අපි හැටියට ඒගොල්ලෝ අපි ළඟට එන්නේ නැහැ. මොකද අපිට මාරයා වෙන්නේ හිත රූපයක්. දැන් මාරයා කියන්නේ ජීවමාන චරිතයක්. මාර දූතයෝ කියන්නේ ජීවමාන චරිතයක්. මොකද අපි දන්නේ එක්සරා ස්වාමීන් වහන්සේලගේ නම් ඉදිරියට ওই මාර දූතයෝ තුන් දිනාම අවස්ථා තුනකදී ඇවිල්ලා තියෙනවා. එක අවස්ථාවකදී එක මාර දූතියක් ඇවිල්ලා තියෙන රෝගියෙක්ගේ ස්වභාවය. රෝගී කාන්තාවකගේ ස්වභාවය. ඒක සමාධියෙන් තමයි මේ සියල්ල දකින්නේ. පියවෙහෙන් දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සමාධිය ඇහෙන් දකිද්දී ස්වාමීන් වහන්සේ දකින්නේ රෝගී කාන්තාව. ඒක රෝගී කාන්තාව අරමුණු කරගෙන ඉද්දී එක පාටේ රෝගී කාන්තාව ඉතාම තලංකාරාකාරී දිව්‍යාංගනාවක් වෙලා තියෙනවා. තේරෙනවා? ඒ දිව්‍යාංගනාවක් වෙලා තින්නේ හුඟක් මේ අඩ නිර්වස් ස්වභාවයෙන් යන්නේ මතු වෙන්නේ. මොකද එයා හදන්නේ ස්වාමීන් වහන්සේතුල කාමයේ සකස් කරන්නේ. කාමයේ සකස් කරන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අර රෝගීව ඇල වකුටු වෙලා හිටි අර කාන්තාව එක ෂණේන් ලස්සන දිව්‍යාංගනාවක් වෙනවා. ඒ දිව්‍යාංගනාවේ පැහැය ඇවිල්ලා පිනිජම්බු ගෙඩියක් හොඳට ඉදුන පිනිජම්බු ගෙඩියක් කැපුවාම පිනිජම්බු ගෙඩියේ තියෙන අර පැහැක් තියෙන රෝස පාට අන්න ඒ පාට තමයි ඒගොල්ලන්ගේ පැහැය. ඒගොල්ලෝ අඩ නිර්වත් කළා තමයි මතු වෙන්නේ. ඒ මතු වෙන්නේ මොකටද? ඒ ශනේම ස්වාමීන් වහන්සේලාතුල කාමේ සකස් කරා. නමුත් ඒ වෙලාවට ස්වාමීන් වහන්සේලාතුල කාමේ සකස් වෙන තැනට ඉස්සරහට ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා තුනකදීම මේ මාර දූතිය තුන් දින අවස්ථා තුනකදීම උන්වහන්සේ ළඟට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේවා ජීවමාන චරිත නෝන. නමුත් මේ ජීවමාන චරිත කවදා හරි අපිට මුණ ගැහෙන්නේ අපි මේ ධර්ම මාර්ගයෙන් ඉස්සරහට මාර්යාගෙන් ගැලවෙන්න පයින් වෙලාවේ. දෙන්න. එතෙක් එයා අපිට බාධා කරන්නේ. එතෙක් ඒගොල්ලෝ නෙමේ අපිට හිත සහ රූපය තමයි මාර්යා බවට පත්
වෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ සමහරු කියනෝ අපි කොච්චර හොඳ වැඩ කරත් අපිට සැනසීමක් නැහැ. හොඳ වැඩ කරන්න කරන්න අපිට කරදර වැඩි. ඒ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ කියන
අපේ අකුසල විපාක. එහෙනම් දැන් අපි කිම හොඳ වැඩ කරනවා කියලා හොඳ වැඩ කරනවා කියලා අපිට මේ ප්‍රසාදය ලැබෙන්නේ සම්මියක් දෘෂ්ටික බලපෑකෝ නින්නේ අපි එතන ලොකු රැවටීමක ඉන්නේ. දැන් ඒක මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කණ්ඩායමක් ඉන්නවා. මිත්‍යා ජීව කියන දන්නවනේ. මිත්‍යා ජීව කියන්නේ එක්කෝ මත්පැන් විකුණනවා, එක්කෝ මේ වස විස විකුණනවා, එක්කෝ මස් මාංශ විකුණනවා, එක්කෝ අහල් වෙළඳාම කරනවා ওই පැත්ත. ඒතකොට මේ මිත්‍යා ජීවෙන් මහා කෝටි ප්‍රකෝටි ගාණක් හොයාගත්ත මිනිස්සු කණ්ඩායමක් යනවා කතරගම විශාල පින්කමක් කරන්න. දැන් ඉතින් පින්කම කරන්නේ ඒගොල්ලෝ කතරගමට යන මොහොත දක්වා සුමාන ගානක් කතරගමට පැලබැඳලා වහිනවා. සුමාන ගානක් එක දිගට වහිනවා. අනේ නමුත් මේ මිනිස්සු කතරගම බැහැස වෙලා ඉඳන් බැස්ස නැහැ. ඉතින් මේගොල්ලෝ දවස් දෙකක් විතර ලක්ෂ ගානක් වියදම් කරලා දන් දීලා ඔක්කොම කරලා අනේ දැන් සතුටු සිතින් ගෙදර එනවා අපිට දෙවියෝ ආශිර්වාද කළා කියලා. මේ දෙවියෝ නෙමෙයි ආශිර්වාද කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටික බලවේග. තේන්න? දැන් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන අය කවදාකවත් දුප්පත් වෙනවද? නැහැ. සිල්පදයක් බිඳිලා තියෙන නමුත් දුප්පත් වෙන්නේ නැහැ. තව තව කෝටිපති ප්‍රකෝටිපතියන් බවට පත් වෙනවා. කවුද මේ උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ. මිත්‍යා දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ මොකද? ඒගොල්ලන් මිත්‍යා දෘෂ්ටික බලය තව තව වැඩි වෙන්නේ. නමුත් අර මහත්තුරු හරි සන්තෝෂයෙන් ගෙදරම අපිට කතරගම් දෙවියෝ උපකාර කළා කියලා. කතරගම් දෙවියෝ නෙමෙයි උදව් කරන්නේ. අර මිත්‍යා දෘෂ්ටික මාර බලවේග. ඇයි මාර බලවේග උපකාර කරන්නේ? තව තව මිත්‍යා ආජීවය තුල ශක්තිමත්ව ඉස්සරහට ගිහිල්ලා තව තව ශක්තිමත් ආකාරයෙන් සතර පායට ඒගොල්ලන් ගන්න. තේන්න? ඉනිසා මේ වර්තමාන සමාජයේ හුඟක් අය කලකිරලා ඉන්නවා. අපි ධර්මයේ තුල ජීවත් වෙනවා. අනේ අපිට යහපතක් නැහැ කියලා. තේන්න? එතකොට අර බලන්නකො අරගොල්ලෝ අච්චර වැරදි කරනවා ඒගොල්ලන්ට යහපත් කියලා. මොකද එතන හරි රැවටීමක් අපි ඉන්නේ. ඒගොල්ලන්ට උපකාර කරන සම්මියක් දෘෂ්ටික බලවේග නෙමෙයි. තේන්න? තෙරුවන් සරණ ගිය කිසිම කෙනෙක් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කෙනෙකුට උපකාර කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ දෙයියෝ තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. තේන්න? තෙරුවන් සරණ ගිය අවංක ශාමින්වහන්සේ කෙනෙක් කවදාකවත් මිත්‍යා ජීවෙන් ජීවත් වෙනට උපකාර කරනවා නෑ. ඒ වගේ තෙරුවන් සරණ ගිය කෙනෙක් දෙවියෙක් උපකාර කරන්නේ නෑ. එහෙනම් කවුද උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික බලවේ. එතකොට ඒගොල්ලන්ට උපකාර කරන්න කරන තව තව ලැබෙනකොට ඒගොල්ලෝ තව තව රැවටෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ අපිට සම්මියක් දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ කියලා. තව තව ශක්තිමත් කරගෙන ඒගොල්ලෝ ඉස්සරහට යනවා ආර්ථික වශයෙන්. නමුත් අවසානයේ ඒගොල්ලොම දන්නේ සතර පායට වැටෙන මොළාවේ අවසානයේ ඒගොල්ලන්ට උපකාර කරලා තින්නේ මායාව. එනිසා අපිට සාමාන්‍ය කෙනෙකුට එවැනි උපකාරයක් නොලැබෙනවා කියන්නේ ඒ යාගේ කළව අකුසල් විපාකයක්. අකුසල් විපාක දෙවියන්ට වරක්වන්නේ බෑ. තේරුණා? එනිසා අපි මේ දෙතැනේ තියෙනා වූ පරතරය අපි දකින්න ඕනේ. ඒ කියන්නේ වැරදි කරන අය කොච්චර කෝටිපති වුණත් ඒක ධර්මයේ වරදක් නෙමෙයි. එකක් ඒගොල්ලන්ගේ සංස්කාර, කුසල් සංස්කාර අනිත් එක ඒගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටික දෙවරු උදව් කරනවා. මොකද ඒගොල්ලන්ට මේ පැත්ත තව තවත් වැඩි කරන්න ඕන. ඉතින් එතෙන්ට අපි රැවට ඉන්න නරකයි.
ඔබ තපත් ජීවත් වෙන මේ යුගයේ ඇහැට පේන්නේ දේවල් පිළිබඳව ඔබ සොයනෝ වැඩි. ඔබේ මියගිය ඥාතිය සමීපතම කෙනා මියගියට පස්සේ ඔබේ ඥාතියට සමීපතම කෙනාට මොකද සිද්ධ වුනේ? ඔබ ජීවිතේ කවරදාක හෝ සොයන්නට ඇති. අපි ස්වාමීන් වහන්සේගෙන් ඊළඟට විමසන්නේ මේ විදිහට මලකිය පුත්කලින් ගෙන්වන්නට පුළුවන්ද? ඒ මලකිය පුත්කලින් සමග කතා කරන්න පුළුවන්ද? අපි මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. උන්වහන්සේ ලැබපු ජීවිත අත්දැකීම් සමග ඒ ධර්ම අවබෝධය සමග අපට මේ බව පැහැදිලි කර දෙවි.
බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන.
ඔබ ඉන්නේ සිරස FM පන්සිල් මළුවේ. කලාතුරකින් ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් මේක. උන්වහන්සේත් මට මුණ ගැහෙන්නේ මා පූර්වයේ කරපු යම්කිසි කුසල කර්මයක් නිසායි මා විශ්වාස කරනවා. ඒ කුසල කර්මයේ කොටස් කරුවන් හැටියට මා ඔබවත් නම් කරනවා. ගරු ස්වාමීන් වහන්සේ, මලකියවුන් ගෙන්වා සාකච්ඡා කිරීම, ඒ අය සමග මේ සජීවී ලෝකයේ පුද්ගලයන් අදහස් උමාරු කර ගැනීම වෙන්නට පුළුවන් දෙයක්ද?
ආ මේව ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ මැරිච්ච අය ගෙනල්ලා දැන් අපිගේ නෝනගේ තාත්තා නැති වෙනවා. නැතු නැති වෙලා එයා ඉන්නේ දුර්වල තැනක, പ്രേත තලයකට අදාළ දුර්වල තැනක. නමුත් නෝනා එයා ගැන හැම වෙලාවෙම හිතනවා. පැය 24 ම එයා ගැන හිතමින් අඬමින් දුක් වෙමින් ඕක කරමින්මයි. එහෙම කරනකොට එයාට අනුන්ගේ හිත දැකීමේ ශක්තිය තියෙනවා പ്രേතයාට. එයා Tamanට වැහෙන ස්වභාවයට එනවා. මොකද මේ බැඳීම වැඩි නිසා. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් මැරුණාට පස්සේ එතනින් එයාව අමතක කළා ගන්න. තේරෙනවද? දැන් එයා ඔබටයි තියෙන හැ. තේරෙනවද? එයාට පින් දෙන වෙලාවට නම කියලා පින් දෙන්න ඉන්පස්සේ ආගෙන හිතන්න යන්න එපා. එන්න. මොකද මැරිච්ච අය ගැන හිතලා ඉවර කරන්න බෑ. මේ ජීවිතේ ඔබේ තාත්තා අම්මා ගැන ඔබ හිතනවා නම් ඔබේ ගිය ජීවිතේ තාත්තා අම්මට මොකද වෙන්නේ? ඊට ඉස්සෙල්ලා ජීවිතේ තාත්තා අම්මා මොකද වෙන්නේ? එහෙනම් මේ ලෝකේ ඔබට තාත්තා අම්මා නොවෙච්ච ලෝකේ කිසිම කෙනෙක් නැහැ. තේන්න. එහෙනම් මේ ලෝකේ හැම කෙනෙක්ම ඔබට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙලා තියෙනවා. එහෙනම් මේ අම්මා ගැන හිතලා විතරක් අපිට ඕක ඉවර කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ යමෙක් මිය පරලොව ගියාට පස්සේ එතනින් ඒක නවත්තලා දාන්න. එයා දැන් ඔබටයි තියෙන්නේ. ඔබ പ്രേත ලෝකේ ඉන්නවා නම් එයා අපිටයි තියෙන්නේ. දිව්‍ය ලෝකේ ඉන්නවා නම් එයා අපිටයි තියෙන්නේ. මව් කුසක ඉපදුනා නම් දැන් ඒ අම්මා දරුවා මගේ කරගෙන එයා ජීවත් වෙනවා ඇති. එහෙනම් මරුණාට පස්සේ එයා අපිටයි තියෙන්නේ නෝන. නමුත් මරුණාට පස්සේ යුතුයකමක් හැටියට පින් අනුමෝදන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම අපි මරුච්ච කෙනා පිළිබඳ බැඳිලා යනවා නම් තේරෙනවද? අපි සීලෙන් සමාධියෙන් දුර්වල නම් සද්ධාවෙන් දුර්වල නම් ඒ මරුච්ච කෙනා අපේ ඇඟට එනවා නෝන. එහෙම ඇවිල්ලා යාට යම් යම් දේවල් කියන්න කරන්න පුළුවන්. එහෙම කරන දේවල් තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. නමුත් කවදාකවත් දෙවියෙක් මිනිස්සෙගේ ඇඟට වැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සත්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියෝ, ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මාන් රතේ පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ වගේ ඒ දෙවියෝ මිනිස්යාට යොදුන් 100ක් ඈතින් ඉන්න කියලා. මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ මිනිස්යාට යොදුන් 100ක් ඈතින් ඉන්නේ. මිනිස්යාට යොදුන් 100ක් යා ලඟ වෙන්නේ නැහැ. ඒයි මිනිස්යාගේ ගඳ උහුලන්න බෑ කියනවා. මනුෂ්‍යයාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි, දුස්සීල භාවයේ ගඳ. එන්න. ඒ නිසා සම්මියද්දෘෂ්ටික දෙවියෝ හැම වෙලාවෙම යොදුන් 100ක් ඈතින් ඉන්නේ කියනවා. එහෙනම් සම්මියද්දෘෂ්ටික දෙවියෝ යොදුන් 100ක් ඈත ඉන්නවා නම් ශාස්ත්‍රීය දිව්‍යතලවල මිනිස්සෙක්ගේ ඇඟට වැහෙනවා කියන එක අපි හිතන එක්තරා මුලාවක් විතරයි. ඒ නිසා මිනිස්සෙන්ට ඇඟට වැහෙන්නේ ප්‍රාථමික പ്രേත කොටස්, භූත කොටස්. ඒ වගේම ප්‍රාථමික දෙවියරුත් ඉන්නවා. ඒ සමහර ප්‍රාථමික දිව්‍ය ස්වභාවයන් තියෙන මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව. ඒ වගේ අය ඇඟට වැහෙන්න පුළුවන්. නමුත් කවදාකවත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන පින්වත් දෙවි කෙනෙක් මිනිසෙක්ගේ ඇඟට වැහින්නේ
නැහැ. ගරු ස්වාමින් වහන්සේ, තමන්ගේ මියගිය ඥාතිය වෙනුවෙන් මෙලොව ජීවත් වෙන පුද්ගලෙක් අවංකවම හිතනවා නම්, ඒ කෙනාගේ පරලොව ජීවිතය ගැන ගැඹුරින් හිතා බලනවා නම්, ඒ පුද්ගලයාට කරන්න පුළුවන් හොඳම දේ කුමක්ද?
නිවැරදිම දේ අපේ දැන් අපේ සමාජය තුළ සිද්ධ වෙනවා. මේ අනිවාර්යයෙන්ම අපි මරණ වෙලාවේ පාංශකූල පින්කමක් කරනවා. පාංශකූල පින්කමක් කරලා දැන් සමාජ චාරිත්‍රයක් හැටියට වෙන්ලා තිනවා. 7 මාසෙ 3 මාසෙ අවුරුදු කියලා දාන ඒවා නිශ්චිත දිනයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. ඒවා මේ සමාජය තුළ ගලාගෙන එන සම්ප්‍රදායන්. තේරෙනවද? ඒ නිසා ඒවා අනුව පින්පෙක් අනුමෝදන් කරන එකයි අපිට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මරුණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු නම් මැරෙන්න එපා කියලා. මරණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? මොකද මැරිලා පින් ගන්න පුළුවන් වෙන්නේ එකම එක කට්ටියකටයි. ඒ තමයි පරදත් රූප ජීවි, പ്രേතයා ප්‍රේතිය කියන්නේ. එහෙම නැත්නම් මැරිලා අපි ගිහිල්ලා මව් කුසක ඉපදුනොත් මිනිස්සෙක් වෙලා අපිට පිනෙන් වැඩක් නැහැ. මැරිලා අපි ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා ඉපදුනොත් අපිට පිනෙන් වැඩක්. මොකද අපි පිනෙන් ආඩ්‍යයි. මැරිලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයේ ඉපදුනා නම් පිනෙන් වැඩක් නැහැ. මැරිලා තිරිසන් ලෝකෙක ඉපදුනා නම් පිනෙන් වැඩක් නැහැ. මැරලා නිරයට වැටුණා නම් පිනෙන් වැඩක් නැහැ. එහෙනම් මැරිලා පරදත් රූප ජීවි പ്രേත പ്രേත කියන പ്രേති කියන තැනට තමයි පින අවශ්‍ය. ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙනවා මේ ප්‍රාථමික දෙවිවරු. රුක් දෙවිවරු, බුම්මාර දෙවිවරුගේ දෙවිවරු. ඒ දෙවිවරුන්ට පින දැකලා ඒගොල්ලෝ සතුට වෙනවා. ඒ වගේම සම්මයද්දෘෂ්ටික යක්ෂ බලවේග ඉන්නවා. ඒ සම්මයද්දෘෂ්ටික යක්ෂ බලවේග මේ පින් දැකලා සතුට වෙනවා. නමුත් නෝනා අපේ අම්මා තාත්තා මැරුණොත් මැරිලා ගිහිල්ලා පරදත් රූප ජීවි പ്രേත වෙලා ඉපදිලා හිටියා. ඒගොල්ලන්ට පින් දුන්නා කියලා ඒගොල්ලෝ ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ. තේරෙනවද? පින් නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කරගන්නවා. නමුත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කුමක් නිසාද මෙතෙන්ට പ്രേත භවයට පත් උනේ? උපාදාන පච්චය භව. උපාදානයේ සකස් උනේ කුමක්ද? තෘෂ්ණා පච්චය උපාදාන. තේරෙනවද? ගෙදර කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි, බිරිඳ දරුවන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි, ඉඩකඩම් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි එයා දැන් මෙතෙන්ට බැස්සේ. තේන්න දැන් බැස්සනම් එයා කවදාකවත් මෙතෙන්ට යන්න කැමති නැහැ. මොකද പ്രേත ලෝකයේ තියෙන ප්‍රශ්නේ තමයි പ്രേතයා දන්නේ නැහැ තමන් විඳින්නේ දුකක් කියලා. දැන් අපි හිතන්නේ අපේ තාත්තා අම්මා പ്രേත ලෝකෙට වැටුණා නම් ඒගොල්ල දුකක් විඳින්නේ කියලා. නමුත් ඒගොල්ලන්ට දුකක් නැහැ. ඒගොල්ල සැපයක් කොට එතන අල්ලන්නේ. මොකද ඒගොල්ලන්ගේ උපාදානය. තේන්න දැන් අපි ගොන් පිටකොටුවේ හන්දියේ ආචක අම්මා කෙනෙක් ඉන්නවා දරුවෙක් එක්ක. හිඟා කාලා ජීවත් වෙන්නේ. නමුත් කවුරු හරි ඉල්ලන මේ දරුවව මං අහවල් ඉස්කෝලේට ඇරලා උගන්වන්නම් මට දෙන්න කියලා. එයා දෙනවද? එයාට සාපේක්ෂව එයා දරුවා විඳින දුකක් කියලා දන්නේ එයාගේ අකුසලිය. තේන. ඒ වගේ പ്രേතයාට සාපේක්ෂව പ്രേතයා විඳින දුකක් කියලා പ്രേතයා දන්නේ නැහැ. තේන. ඒ නිසා එයා මෙතන කැරකි කැරකි ඉන්නේ මේකෙන් මිදෙන්න නෙමෙයි. පින් දෙනකන් නෙමෙයි එයා ඉන්නේ. එයා මේක උපාදානය කරන් කැරකි කැරකි ඉන්නවා. දැන් අපි ගමු අපේ අම්මා තාත්තා මැරලා දැන් අපි හත් දවසක් දානේ දෙනවා. දැන් දානේ දෙනකොට මුළු ගමටම අපි බණ කියනවා. බණ කියලා දැන් ගේ ඇතුලේ හරියට මගුල් ගයක් වගේ වත්තේ සෙනග ගේ ඇතුලේ සෙනග වත්තේ පිටියේ සෙනග දැන් සෙනග පිරලා ගේ ඇතුලේ ඉන්නවා. තේරුණා? ඉතින් දැන් අවස තුනේ ඉඳන් ඉඳන් ගේ කලබලකාරී. කාමර ඇතුලේ මිනිස්සු මෙහෙ. දැන් මේ අපේ අම්මා තාත්තා ඇත්තටම දැන් പ്രേතෙක් പ്രേතියෙක් වෙලා මේ ගෙදර ඉන්නවා පරදතුරු. නමුත් මේ പ്രേතයා പ്രേතිය දැන් ඔබලා සල්ලි වීදම් කරලා දන් දෙනවට කැමති නැහැ. මොකද යා තෘෂ්ණාව නිසා මෙතෙන්ට ආවේ. සල්ලි කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා. එතකොට මේ ගේ ඇතුලේ මිනිස්සු පිරලා ඉන්නවට මේ වත්තේ පිරලා ඉන්නවට කාමර ඇතුලේ සෙනග පිරලා ඉන්නවට එයා කැමති නැහැ. මේ പ്രേතයා ගැටිලා ඉන්නේ. දැන් මෙයා හවස ඉඳන් එහෙ දුවනවා වත්තේ දුවනවා මෙහෙ දුවනවා නෝනට ආදරේ പ്രേතයෝ ඉන්න නෝනා මුර කරන් ඉන්නේ. එයා කැමති නැහැ තව පිරිමියෙක් නෝනත් එක්ක කතා කරනවා. සමහර പ്രേතයෝ ඉන්නවා මෙහෙ බණ කියනකොට අල්මාරිය මුර කරන പ്രേතයෝ ඉන්නවා. මේ හාමුදුරුවෝ බණ කියනවා. ඒ අල්මාරිය මුර කරනවා. කවුරුද අල්මාරිය වල සල්ලි ගනි රත්තරන් බඩු ගනි කියලා. සමහරු පොල් ගහ මුර කරන කොස් ගහ මුර කරන പ്രേතයෝ ඉන්නවා. ඒවා උපාදානය කරගෙන මේ අතට. දැන් මේගොල්ල මේ പ്രേතයා ගැටි 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 මේවා කරේ තෘෂ්ණාවෙන් දුව දුව ඉන්නවා. හාමුදුරුවෝ බණ කියලා ඉවරයි. පින් ගත්තද? පින් ගත්තේ නැහැ. හාමුදුරුවෝ බණ කියලා ඉවරයි. പ്രേතයා ගැටි ගැටි තවත් අකුසල් කරේ. දැන් ගෙදරක පාටියක් තියෙනවා. පාටියෙන් දැන් කෑම මේසයක් දිනවා කෑම වලින් පිළිලා. මෙතන පුංචි ළමයි 4-5 දෙනෙක් ඉන්නවා. මේ 4-5 දෙනා සෙල්ලම් කරලා නිදා ගන්නවා කෑම කෑවද? නැහැ. අම්මා දැනගන්න ඕනේ වේලස්සෙනි මේ දරුවට කෑම කවන්න. නැත්නම් කෑම මේසයක් තිබ්බත් දරුවෝ නිදාගන්නේ බඩගින්නේ. ඒ වගේ പ്രേතයාට පින් දෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. වර්තමාන සමාජයේ පින් දෙන ප්‍රමාණය කොතනකවත් പ്രേතෙක් පින් ගන්නෙ නැහැ. මොකද പ്രേතයා പ്രേතෙක් උනේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා പ്രേතයක් වුණ කෙනා බුෆේ එකක් දාලා කෑම දෙන්නට කවදාවත් කැමති නැහැ. තේරෙන? වත්තේ පිටියේ මුළු ගමේම යාළුවන්ට ඥාතීන්ට කියලා මේවා කන්න බොන්න දෙන්නට කැමති නැහැ. එහෙනම් පාටියක් දෙනවා නම් ඒක වෙනම පාටියක්. පින්කම නම් පින්කමක්. ඒ නිසා තමන්ගේ ඥාතියාට අවංකව පින් දෙන්න ඕනේ නම් තමන් බණ අහන්න කැමති අවශ්‍යම පිරිසට විතරක් බණ කියනවා. වත්ත පිරෙන්න නෙමෙයි සාලේ පිරෙන්න. නමුත් ඒගොල්ලොත් කැමති වෙන්න ඕන සුදු ඇඳුමක් නැඳන් යහපත් ආකාරයෙන් ඇවිල් බණ අහන්න කැමති කෙනෙක් වෙන්න ඕන. ඒතොර හවස පහ වෙනකොට මේ කුස්සිය වල තියෙන වැඩ කටයුතු ඔක්කොම අහවර කරන්න ඕන. එන්න. ඔය කාමර වල මිනිස්සුන්ට ඉන්න දෙන්නේ ඒව නරකයි. බණ අහන වෙලාවට නෝනා പ്രേතයා සංසුන් කරලා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද പ്രേතයාගේ හිත දිව්වොත් പ്രേතයා දුවනවා. പ്രേතයා කියන්නේ තෘෂ්ණාව. එන්න. ඉතින් പ്രേතයා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. പ്രേතයා බණ කියන වෙලාවේ අපි ළඟ වාඩි කරගත්තොත් සමහර විට പ്രേතයා යමක් ගන්න පුළුවන්. තේරෙනවා? එහෙම නැත්නම් වර්තමානයේ ඔය බණ කියන ක්‍රමෙන් නම් ඉන්න പ്രേතයෝ තව තව ගැටිලා තව තව අකුසල් කරගන්න. අපි දකින්න ඕනේ പ്രേතයා പ്രേතේ කුණේ තෘෂ්ණාව නිසා. එයා කැමති නෑ ලෝකෙම මිනිස්සු ගෙනල්ලා ගෙදර කන්න දෙනවට. මොකද එයා සල්ලි වලට තෘෂ්ණාවෙන් ආවේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ උපක්‍රමශීලීව പ്രേතයා බින්දෙන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පිළිසිඳු ආකාරයෙන් പ്രേතයාගේ හිත නොගැටෙන ආකාරයෙන් හිත නොදුවන ආකාරයෙන් තැම්පත් පින්කමක් සිද්ධ කරගන්න. එහෙම කළොත් තමයි පේතයාට පින් අරගෙන ආත්මීය වෙනසක් සිද්ධ වුණොත් වෙන්නේ නැත්නම් එයා කවදාවත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ.
අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු මේ විරාමෙන් පස්සේ. ඔබ බොහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයක් තියෙනවානේ. තෙරුවන් වන්දනා කිරීමෙන් අනතුරුව බියකේ ඥාතීන්ට නිවසේ පින් දීම සුදුසු නැහැයි කියලා. ඒ කතාව ඇත්තක්ද? ධර්මානුකූලව සත්‍ය අදහසක් තේ. අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු සිරස FM පන්සිල් මළුවේදී. ඔබේ ප්‍රශ්න තවදුරටත් යොමු කරන්න 01112848888 උන්වහන්සේ නැවතත් අපට මුණ ගැහෙනවා. එතකොට ඔබේ ප්‍රශ්න උන්වහන්සේට යොමු කරන්නට අපට අවස්ථාව තියෙනවා.
දැස් පියාගන්න. එන්න මා සමග මේ අරණට. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳ ගන්න.
පන්සිල් මළුව.
තමාට තමාම දිවයිනක් වන්න.
තමා තමාම සරණ කරගන්න.
අනුන්ගෙන් සරණ නොපතන්න.
බුදුරජාණන්. හොඳයි. සිරස FM පන්සිල් මළුවේ ඔබ දහම් ශ්‍රවණය කරමින් මේ සිටින අවස්ථාවේදී මම ඔබට මතක් කරනවා අපේ ගරු ස්වාමින් වහන්සේ අපට මුණ ගැහිම ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. උන්වහන්සේ ඔබටත් මුණ ගැහි තෙවෙන්නට පුළුවන්. හැබැයි මේ ආකාරයෙන් මේ දහම් කරුණු පන්සිල් මළුවේදී අපට සාකච්ඡා කරන්නට ලැබෙන්නේ අප සියලු දෙනාම වාසනාවන්ත වූ නිසයි. ගරු ස්වාමින් වහන්ස, අපි අසා තිබෙනවා මීගේ ඥාතීන්ට නිවසේ පින් අනුමෝදන් කරන එක සුදුසු නැති කාරණයක් කියලා. ඒක සත්‍යයක්ද?
නෑ නෑ නෑ, ඒක සම්පූර්ණයෙන් වැරදි අදහසක්. තේරුණාද? පින් දෙන්න නම් අනිවාර්යයෙන්ම නිවසේ පින් දෙන්න ඕනේ. තේරුණාද? මොකද අපි කියමු දැන් කෙනෙක් කියනවා ගෙදර පින් දෙන්න හොඳ නෑ, ගෙදර දන් දෙන්න හොඳ නෑ මේවා කියලා කෙනෙක් කියනවා නම් ඕන එවැනි ගෙදර අපි කියමු දැන් එක ගෙදරක් තියෙනවා. එයා දන් දෙන්නෙත් නෑ, පින් කරන්නෙත් නෑ, මේ සිල් සමාදන් වෙන්නෙත් නෑ, ගෙදර කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. එහෙම ගෙවල් වලට සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටික බලවේග තමයි එන්නේ ඕන. සම්‍යක් දෘෂ්ටික බලවේග එන්නේ නැහැ. මොකද ඒකල පිනක් නැහැනේ මෙතන. මිත්‍යා දෘෂ්ටික බලවේගයි එන්නේ. මිත්‍යා දෘෂ්ටික බලවේග gedette එන්න තව තමයි අරයාගේ සිතුවිලි සකස් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික පැත්තටමයි නෝන. තේරෙනවද? තව තව අගාධයටයි යා යන්නේ. තේරෙනා? එහෙනම් යමෙක් gedara මේ මින් බැහැරව කෙනෙක් හිතනවා නම් මම මේ gedara දන් දෙනවා, පින් රැක්ස් කරනවා, පින් දෙනවා මේ කියලා පින්කම් කරනකොට සම්‍යක් දෘෂ්ටික බලවේග තමයි ළඟට එනවා නෝන. තේරෙනවද? පින් කරනකොට සම්‍යක් දෘෂ්ටික බලවේග එන්නේ. දැන් අරක්කු බොන කෙනෙක් ඉන්න ගෙදරකට අරක්කු බොන අය ඉන්න කැමති නේද? ඒතර පන්සල් යන කෙනෙක් සිල් ගන්න කෙනෙක් ඉන්න ගෙදරට සිල් ගන්න කෙනා තමයි ඉන්න කැමති. ඒ වගේ තමන් ජීවිතෙන් පින්කම් කරන්නේ නැත්නම් දන් දෙන්නේ නැත්නම් පින් දෙන්නේ නැත්නම් ගෙදර ඒවට අකමැති අය තමයි ගෙදරට එන්නේ. මිත්‍යා දෘෂ්ටික. මිත්‍යා දෘෂ්ටික බලවේග ගෙදරට එනකොට සම්‍යක් දෘෂ්ටික බලවේග යනවා. ඒ කියන්නේ යාට මිත්‍යා දෘෂ්ටික බලවේගත් එක තමයි ජීවත් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටික බලවේගත් එක ජීවත් වෙන්න වෙන්න එයාගේ සකස් වෙන සිතුවිලි මිත්‍යා දෘෂ්ටික පැත්තට තමයි බර වෙන්නේ. ඒක ඉතින් මහා විනාශයක්. එසා බුදුරයන් වහන්සේ බිම්බිසාර රජුගේ රජමාලිකයට ගිහිල්ලයි ඥාතීන්ට පින් දෙන්නේ. තේන්න? එනිසා යමෙක් මැරුණා නම් එයා පරදත් රූප ජීවි ප්‍රේත වුණා නම් එයා gedara ඉදමාශ්‍රිතුමයි ජීවත් වෙන්නේ. එනිසා පින් දෙන කෙනාට gedarai පින්
දෙන්නේ.
සතර අපාය දුක නොවන ඉතින් අපිට ධර්මානුකූලව දකින්නවා කියන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මය තුලින් අපි දකින්න ඕනේ. නැත්නම් ඉතින් අපිට පේන අපේ පේන ඇසෙන් අපි මේ ලෝකේ දකින්න ඕනේ. මේ මස්සයෙන් අපිට සතර පාය පේන්නේ නැහනේ. සතර පාය කියන්නේ ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරය කියන දේ මේ මස්සයෙන් පේන්නේ නැහැ. කවදාරි අපි සමාධිය දියුණු කරලා ඒ සමාධිය ඇසෙන් තමයි මේවා දකින්න ඕනේ. තේරෙනවද? එතෙක් අපිට මේ තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක දැකලා, මේ මිනිස්යා විඳින දුක දැකලා අපිට මේ දුක කියන කාරණේ හඳුනා ගන්න පුළුවන් නේද? සතර පායද මිනිස්යා ඉති වෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ තියෙනවනේ. තිරිසන් ලෝකේ ලෝ සත්වයා විඳින දුක බලන්න. ඉතින් තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක දිහා බලලා අපි ඒක සතර පාය දුක කියන කාරණේ දකින්න වෙනවා. ඉතින් එින් එහාට අපිට දිවෙස් නැහැ නේ මේ සමාධිය වැඩලා නැහැ නේ අපිට නොපෙනෙන ලෝකේ දකින්න. එහෙම නැත්නම් ඉතින් නොපෙනෙන ලෝකේ දැක්කා වූ අය කියන දේවල් අහලා ඒකේ විශ්වාසය ඇති කරගෙන සංසාර බය සකස් කරගන්න. ඉතින් බුදුරයන් වහන්සේ පැහැදිලිව එවැනි දේවල් දේශනා කළා තියෙනවා සංසාර බය ඇති කරන්න. ඉතින් ඒ නිසා නෝනා අපි තිරිසන් ලෝකෙම ගන්නකො කොච්චරම් දුකද කියන්නේ. ඉතින් තිරිසන් ලෝකේ බල්ලෙක්, හරකෙක්, පූසෙක්, එළුවෙක් කියන්නේ කවුද? මේ පෙර ලස්සන මිනිස්සේ වෙන කවුරුත් නෙමෙයි. පූසෙක්, එළුවෙක්, හරකෙක්, බල්ලෙක් කියන්නේ පෙර ලස්සන මිනිස්සෙක්මයි. මනුස්ස ජීවිතයක් ලැබලා සද්ධාවක් තුල හිටියේ නැහැ, ಗುಣධර්මයක් රැක්කේ නැහැ, සීලයක් තුල හිටියේ නැහැ. ගැටෙන සිතින් මැරිලා අන්න සතර පායට වැටෙනවා. දැන් සතර අපායට වැටෙනට පස්සේ නෝන කල්ප ගණන් කාලය දිගයි. ඉතින් කවදාකවත් ආයිමත් කල්ප ගණනකින් මතු වෙන්නේ නැහැ. මොකද තිරිසන් ලෝකේ සතෙකුට ලෝභ දේශ මොහයන්මයි සකස් වෙන්නේ. අකුසල මූලයන්, කුසල් මූලයන් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා දුකෙන් දුකට දුකෙන් දුකට වැටිලා කල්ප ගණන් නිරයන්ට ගිහිල්ලා අප්‍රමාණ දුක් විඳිනවා. තේරෙනවද? ඉතින් ඒ වගේ තමයි දැන් එක මේ මහත්යෙක් හිටියේ. මේ මහත්යා බොහොම ද්වේෂය අධික මහත්යෙක්. නමුත් ජීවිතේ මැදි වයසේ තරුණ කාලේ ගොඩක් පින් කරපු කෙනෙක්. නමුත් අවසානයේ දැඩි ආකාරයෙන් ද්වේෂය සකස් කරගත්තා. එයාගේ කර්මය කියන්නේ ආ ද්වේෂය සකස් කරගත්තේ මහා සංඝරත්නයත් එක්කයි. හාමුදුරුවෝ ගමේ පන්සලේ හාමුදුරුවෝ ආරණ්‍ය හාමුදුරුවොත් එක්ක තමයි ආ ද්වේෂය සකස් කරගත්තේ. ඒ ද්වේෂය සකස් කරගෙන නෝනා අවසානයේදී ආ මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ශ්‍රාවිතහස්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බලනකොට මේ මැරිච්ච මහත්යා කොහෙද ඉපදුනේ කියලා එයාට පේන්නේ කිඹුල් කුසක්. කිඹුලෙක්ගේ කුසක්. කිඹුලෙක්ගේ කුසක් කියන්නේ මොකද්ද? මෙයා කිඹුලෙක්ගේ කුෂේ උපත්තිය සකස් කරගෙන එක්ක කිඹුල පිටරේ හරි කුෂේ හරි තේරෙනවා. එතකොට එනං ඇයි ඒ ද්වේෂයට අදාළව ඒ උපත්ති? මොකද කිඹුලා කියන්නේ බොහොම ද්වේෂයෙන් ජීවත් වෙන සතෙක්. තේරෙනවද? එයා වතුරේ පීන හිටියට කිඹුලා හරිම ද්වේෂයෙන් ජීවත් වෙන්නේ. ඔය කිඹුලා රැයට වතුරෙන් ගොඩ ඇවිල්ලා ගොඩබිම ගොදුරු හොයාගෙන යනවා. එයා හරි වේගවත්. කටින් පිඹිනවා වගේම වලිගෙන් ගගහා පුදුමාකාර ද්වේෂයක් එයා පිට කරන සතෙක් තමයි කිඹුලා කියන්නේ. එතකොට දැන් අර ද්වේෂයට අදාළව රයා ගිහිලා කිඹුල් කුෂක උපත්ය ලැබුවා. ඉතින් එහෙනම් මේ කිඹුලා කියන්නේ කවුද? පෙර ජීවිතයක ඔය ද්වේෂ සහගත මිනිස්සයමයි. ඔය සර්පයෝ කියන්නේ කවුද? පෙර ජීවිතේ මිනිස්සයමයි. ද්වේෂයේ වඩපු අය. ද්වේෂයේ ඵලය තමයි ඔය සර්පයා කියලා කියන්නේ. එතන ඉතින් ද්වේෂයේ වැඩුවොත් ඒ වගේ සතරපාය ඉතින් ඒ ආකාරයෙන් අපි දකින්න. මොකද අපිට පේන මස් ඇහෙන් පේන සතරපාය ඕකනේ. ඉතින් සතරපාය දුක අපි ඒ ආකාරයෙන් දකින්න. ඔය තිරිසන් ලෝකය කියන්නේ හොඳ ලස්සන මිනිස්සය වෙන කවුරුත් නෙමෙයි. දැන් මේ ලෝකේ ජීවත් වෙච්ච හුඟක් ඝාතන කරපු මිනිස්සයෝ ඉන්නවා. විනිමර මිනිස්සයෝ. ඔය එක මීමරණ මිනිස්සෙක් කෙලින්ම ගිල ඌරෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. ඇයි? මාස 6න් 6ට මැරුම් කන්න. මොකද ඌරා තමයි මැරෙන වෙලාවේ දරුණු ආකාරයෙන් වද විඳලා මැරෙන සතා. ඒකෝට දැන් යා ඌරු කුලේ ඉපදුනේ ඇයි? අර මිනිස්සු මැරුණා වගේම යා මිනිස්සු මැරුවා වගේම මාස 6න් 6ට අවුරුද්දෙන් 6ද මැරුම් කන්න. මොකද ඌරෙක් හරකෙක් කෙළුවෙක් වගේ සතෙක් එක දිගට ආත්ම භාව 500ක් උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදිනවා. මොකද මැරෙන වෙලාවට ඒගොල්ලෝ උපාදානය වෙන්නේ ඒගොල්ලන්ගේ කුලේමයි. දැන් කිකිලියෙක් කුකුලෙක් මැරෙන වෙලාවට උපාදානය වෙන බිත්තරේමයි. හරකෙක් මැරෙන වෙලාවට උපාදානය වෙන යාගේ රැළමයි. ඒ නිසා ඒ රැළේම යා උපත්තිය ලැබෙනවා. එක දිගටම ආත්ම භාව 500ක් විතර උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඉතින් එහෙම ඉපදෙද්දී දුකෙන් දුකටමයි දුකෙන් දුකටමයි පත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අර මිනිසයා මනුස්ස ජීවිතයක් ඉඳලා මුදල් වෙනුවෙන් හෝ මොකක් හෝ වෙනුවෙන් මනුස්ස ඝාතන අප්‍රමාණ සිද්ධ කරගත්තා. දැන් එයා ඌරෙක් වෙලා උපදිලා ඉන්නවා. ඒක ඌරෙක් වෙලා ඉපදිලා දැන් එයා අර මිනිස්සු මැරුවේ යම්සේද කපලා කොටලා ඒ විදිහටම පොළු වලින් ගහලා පිච්චිලා මරලා ගල් වලින් ගහලා මැරුම් කන. බුදුරජාණන්සේ කියන ආත්ම 500ක් විතර ඉපදෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ 500 ඉපදලා ගොඩ එන්නේ නැහැ. ඉන්පස්සේ නිරේටයි වැටෙන්නේ. මොකද මෙහි ද්වේෂයෙන්ම සකස් වෙන්නේ තිරිසන් සතා තුන. මොකද මරණ වෙලාවේ ද්වේෂයෙන් සකස් වෙන්නේ. යා මරණ කිල් මරණ කෙනත් එක්ක ද්වේෂය ඇති කරගෙන යා මැරෙන්නේ. ඉතින් ඒ නිසා ගැළවිල්ලක් නැහැ නෝ. තිරිසන් ලෝකේ දැක්කාම අපිට සතරපාය පිළිබඳ හොඳ චිත්‍රයක් මවා ගන්න පුළුවන්. තිරිසන් ලෝකේ කියන්නේ මොකද්ද කියන කාරණා. ඉතින් ඒ තිරිසන් ලෝකේ හැම සතෙක්ම හැම තප්පරයකදීම අකුසලයක් රැස් කරන්නේ. තිරිසන් ලෝකේනේ ලක්ෂණම සතා තමයි කුරුල්ලා. කුරුල්ලාට බුදුරජාණන් වහන්සේ කියන අකුසල් නිදියක් කියලා. ඒ තරම් අකුසල් ලියලනවා කුරුල්ලා තුල. මොකද කුරුල්ලා උදේ ඉඳන් රෑ වෙනකම්ම පණුවන් මරමරා දැලඹුවන් මරමරා තමයි කන්නේ. මේ පණුවේ දැලඹුවේ මරණ මොහොතක් පාසා මරණීය චේතනාව යාතුල සකස් වෙනවා ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. නමුත් යා කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. නමුත් ඒක හරියන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැති වුණත් කමන්නේ මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලයේ. එහෙනම් එක කුරුල්ලෙක් උදේ ඉඳන් හවස් වෙනකන් ජීවත් වෙලා රැයට නිින්දට යන්නේ ප්‍රාණඝාත අකුසල් 100 ගණක් සිද්ධ කරගෙන. ඒ නිසාම දුකෙන් දුකට දුකෙන් දුකට වැටලා කල්ප ගණන් නිර්යන් දක්වා ඒගොල්ලන්ගේ ගමන ඔය සුන්දර කුරුල් ලෝකේ ජීවිතේ ඔය සුන්දර කුරුල් ලෝකේ කියන එක. ඉතින් තිරිසන් සතා කියන්නේ අලෝභ ලෝභ ද්වේෂ මෝහයන්මයි අකුසල් මූලයන්මයි. ඉතින් ඒගොල්ලන්ට කවදාකවත් ගොඩේමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ නෝනා. නමුත් ඔය සෑම සතෙක්ම පෙර ජීවිතේ මිනිස්සෙක්මයි. පෙර ජීවිතේ මිනිස්සෙක්මයි. නමුත් මිනිස් ජීවිතේදී අපි දකින්නේ නැහැ සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ දන්නේ නැහැ මරුණාට පස්සේ බල්ලෙක් වෙනවා කියලා. මරුණාට පස්සේ හරකෙක් වෙනවා කියලා සමහර මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. මෙල කවුරුත් නෙමෙයි. අර අසිද්දිසි දානිය දුන්න මල්ලිකා විසව මැරලා ගිහලා පණුකුලයක උපදීනේ. සතියක් වගේ කාලේ. අසිද්දිසි දානේ සම්මා සම්බුද්ධ ශාසනයේ එක දානියයි දෙන්නේ. මොකද මරණ වේලාවට එයාට මතක් වුණේ කාමේ වර්ධව හැසිරීමේ වර්ධ. එයා කාමේ වර්ධව හැසිරීමක් සිද්ධ කළා. නමුත් මරණ වේලාවේ කාමේ වර්ධව හැසිරීමයි මතුවෙන්නේ ඊට අදාළව පණුකුලයක උප්පත්තිය ලැබන සතියක් වගේ කාලයක්. නමුත් ඊට පස්සේ අසුගතියට යනවා. නමුත් වර්තමානයේ කෙනෙක් පණුකුලයට වැඩනොත් ආයිම සුගතියට යamak නැහැ. මොකද එයාගේ කුසල් ශක්තිය බලවත්. බුදුරයන් වහන්සේලා රහතන් වහන්සේලාට දන් දුන්න කෙනෙක්. වර්තමානයේ අපිට ඒ අවස්ථාවක් නැහැ. ඒ නිසා අපේ වර්තමානයේ විනි ශක්තිමත් කුසල් මතුවෙන්නේ නැහැ. නමුත් එයාට මතුවලා යා සතියෙන් ගොඩ ආවා. නමුත් වර්තමාන කෙනෙක් ඉතින්ට වැඩනොත් ආයිමත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ නෝනා.
අද දවස හරීම නිස්කාංශයේ සැනසීමෙන් ගත කරන්න පුළුවන් දවසක් වේවි ඔබට. මේ දක්වාම ඔබ දහම් ශ්‍රවණය කරා. ඒත් ඔබ බොහෝ දේවල් අල්ලාගෙන ඉන්නේ හිතෙන්. ඔබේ සැමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවෝ, ඔබේ නිවස, ඔබ රාජකාරී කරන තැන, මගේ කියලා ඔබ කොයිතරම්නම් අල්ලගෙනද? අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු අත්හැරීම අපි හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන් කොහොමද කියලා. මේ විරාමෙන් අනතුරුව
ධම් පිපාසාවෙන් පෙළෙන අපට ධම් ගඟුලෙන් දුතක්ගත් යතිවරයෙකුගෙන් ධම් පෙන් පිටා
පන්සිල් මලුව සිරසෙෆ්ම් පන්සිල් මලුවේදී අද දවසේදී අපි සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස අත්හැරීම කියලා කියන්නේ කොහොමද?
මෙහෙමයි පුතේ අත්හැරීම කියන ගානේ වරදවා පටලවා ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ මේ ගේ අත්හරින්නවත් මේ බිරිඳ අත්හරින්නවත් දරුවා අත්හරින්නවත් රැකියාව අත්හරින්නවත් ව්‍යාපාරය අත්හරින්නවත් නෙමෙයි. තේරෙනවද? අත්හරින්න කියන්නේ මේ වාගේ තියෙන තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕන. තේරෙනවද? දැන් සමහර එක මං කියනවා දැනුම අත්හරින්න කියලා. දැනුම අත්හරිනවා කියන්නේ නෝන මේ දැනුම විසිකරනවා නෙමෙයි. දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕන. ඒ නිසා ගිහි ජීවිතේට මේ සතර අපායෙන් මිදෙන්න යන ගමනේදී අතහැරීම කියන්නේ නෝනා මේ ඇසුරු කරන දේවල් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න. මොකද gedara turuwat birinda tuluwat saami purushaya tuluwat kaarega tuluwat nemei tushnawa tiyenne. Tushnawa tiyene ewa kire api tulai. Api tulai tushnawa tiyene. Kaarega kaarege swabhaven tiyena. Ge gedara swabhaven tiyena. Noona noonasge swabhaven inna mahatya mahatyage swabhaven. Ewa kirei mamai tushnawa sakas karadenne. E nisa roope tiyanna. Eka asuru karanna. ඇසුරු කරලත් රූපේ අනිත්‍යභාවය දකිමින් රූපය කෙරෙහි තමා තුළ සකස් වෙනා වූ තෘෂ්ණාව අඩු කරගන්න. මොකද මැරෙන වෙලාවෙ නෝන සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. චුතිසිත තමයි මේ අවසාන පංච උපාදානස්කන්ධේ මේ රූපය ඇසුරෙන් සකස් වෙන්නේ. මේ චුතිසිත සකස් වෙන්නේ මනෝවිඤ්ඤාණයක් ඇසුරේ. මනසේ සකස් වෙන සිතුවිල්ලක් ඇතුලේ. මේ චුතිසිතට මොකක්කෝ රූපයක් තමයි උපාදානය වෙන්නේ. තේරෙනවද? අපි කැමති අකමැති රූපයක්. දැන් අපි මැරෙන වෙලාවේ දරුවන්ට වැඩිපුර ආදරේ නම් එක පාට දරුවන් සිහි වෙන්නේ. දැන් සමහර වෙන්නානේ මැරෙන්න අම්මා මැරෙන්න යනවා. දරුවෝ ටිකයි මුණුබුරු ටිකයි ඔක්කොම ඇඳ වට කරගෙන කෑ ගහනවා, අඬනවා, බෙරිහන් දෙනවා. එතින් මැරෙන වෙලාව අනේ අර අහිංසක අම්මා එකපාරට දරුවන්වයි උපාදානය කරගන්නේ. එයි අර දරුවන් කෙරේ බැඳුනානේ. ඉතින් ඒ නිසා මැරිලා ඒ නිවසේම පරදත් රූප ජීවි ප්‍රේතියා වෙනවා. ඒ නිසා මැරෙන වෙලාවේ නෝනා අපිට සකස් වෙන අවසාන හිත මොකක් හරි රූපයක් ඇසුරු කරගෙන තමයි සකස් වෙන්නේ. පින් කරපු කෙනෙක් නම් මැරෙන වෙලාවේ පිනක් සිහිපත් වෙන්න පුළුවන් පින්කමක්. එහෙම කළොත් එයා මනුස්ස දිව්‍ය ජීවිතයකට යනවා. මැරෙන වෙලාවේ ඉඩකඩම් පාදානය වුණොත් ඒ ඉඩ මේම පරදත් රූප ජීවි ප්‍රේතෙක් නැත්තම් ගහක රුක් දෙවියෙක් වෙලා ඉපදෙනවා. ඒ නිසා මැරෙන වෙලාවේ මේ සකස් වෙන්නා වූ අවසාන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕන. එන්න එතෙන්ද තමයි අපි මේ පුරුදු වෙලා යන්නේ. එහෙම නැත්නම් කොතනකවත් මේ ගෙවල් අතහැරලා දාන්න, බිරිඳ අතහැරලා දාන්න, සැමියා අතහැරලා දාන්න මේගොල්ලන්ගෙන් අයින් වෙන්න කියලා කියන්නේ. සෝවාන් ඵලයට යන ගමන කරා යන කෙනා හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. තේන්න. එයා අනිත්‍යයට වඩා උද්‍යෝගිමත් කෙනෙක්. මොකද එයා යමක් දැක්ක කෙනෙක්. මොකද්ද දැකලා තියෙන ධර්මය? මොකද්ද ධර්මයේ දකින්නේ? සංස්කාරයන් මතයි මේ දේ සිද්ධ වෙන්නේ. එනිසා එයා කොතනවත් ඇලෙන්න යන්නෙත් නැහැ. ගැටෙන්න යන්නෙත් නැහැ. ගැටීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක්. ඇලීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක්. ඒ නිසා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට එනවා. එහෙනම් කොතනකවත් එයා ශක්තිමත් කුසල් කරන කෙනෙක්. එයාගේ යුතුයකමුත් එයා කරන්නේ කුසලයක් හැටියට. එයා බිරිඳට සලකන්නේ කුසලයක් හැටියට. දරුවාට සලකන්නේ කුසලයක් හැටියට. එයා බිරිඳ නිසා දරුවා උදෙසා කවදාකවත් අකුසල් කරගන්නේ නැහැ. ඒ නිසා එයා සමාජයත් එක්ක යහපත් ආකාරයෙන් ජීවත් වෙන කෙනෙක්. එයා දක්ෂයි සමාජයේ ඕන තැනකින් කුසලයක් මතු කරලා ගන්න. ඒක තමයි සෝවාන් මාර්ගයට යන කෙනාගේ දක්ෂණේ. ඒ නිසා අතහරිනවා කියලා අන්තයකට යන්නේ බෑ. දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවත් වුණා උන්වහන්සේ අතහැරීම කියලා උන්වහන්සේ අදහස් කළේ මොකද්ද? අපි මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දෙ නෙමෙයි. උන්වහන්සේ කැලේ තනියම ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දැන් කැලේ ජීවත් වෙනකොට උන්වහන්සේට විතර්කයක් ඇති වෙනවා. මොකද්ද විතර්කේ? මේ සිවුරත් පාත්‍රෙත් මං අල්ලගෙන ඉන්නේ. මේකත් අල්ලගෙන ඉඳි මං. එයා බුදුරජාණන් වහන්සේටත් වඩා ඉස්සරහට හිටනවා. තන බුදුරයන් වහන්සේ අපිට තුන් සිවුරයි පාත්‍රය ළඟ අපි නතර කරලා තියෙනවා හේතුවක් නිසා. මෙයා ඉනුත් අන්තයට ගිහිල්ලා හිතනවා සිවුරත් පාත්‍රේ අල්ලගෙන ආන්නේ. ඒ නිසා මම සිවුරයි පාත්‍රේ උනුත් අයින් වෙන්න කියලා. එයා නිගණ්ඨ ආශ්‍රමයකට ගිහිල්ලා දැන් අඹුඩයක් ගහගෙන ජීවත් වෙනවා.
ඒකේන අන්තවාදී අත්හැරීම. තේන්න? එවැනි අත්හැරීම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ තෘෂ්ණාවයි අත්හැරෙන්න. තේන්න? තෘෂ්ණාවයි අත්හැරෙන්න. ඒකෙන් සියල්ල ඇසුරු කරනවා. ඒවා කෙරෙහි දෙන තෘෂ්ණාව අත්හරිනවා. තෘෂ්ණාව තිබ්බොත් ඊට අදාළව ප්‍රතිසන්දිය යනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනවා සියල්ල පරිහරණය කරන්න ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න. තෘෂ්ණාවෙන් බැහැර වෙනවා නම් හැම වෙලාවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න.
සිරස FM පන්සිල් මළුවෙන් සමරගෙන යන්නයි සූදානම් වෙන්නේ. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් මරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. අපි සියලු දෙනාම උන්වහන්සේට පින් අනුමෝදන් කරමු. උන්වහන්සේගේ ඒ උතුම් අරමුණ ඉෂ්ට වෙන්නටය කියලා. තවත් දවසක උන්වහන්සේ මුණ ගැසුණු දිනයක ඔබ වෙනුවෙන් ඔබ පන්සිල් මළුවට යොමු කරපු සියලුම ප්‍රශ්න මා උන්වහන්සේට යොමු කරනවා. අපි එදාට මුණ ගැහෙමු. ගෞරවනීය ස්වාමින් වහන්ස පන්සිල් මළුවේදී මේ දහම් කරුණු ඔබ වහන්සේ අපට තවමත් කරුණාවෙන් පැහැදිලි කර දුන්නා. ඔබ වහන්සේගේ වටිනා කාලයෙන් කාල වේලාවක් වෙන් කර දුන්නා. ඔබ වහන්සේට බෙහෙවින්ම පින්. එමනම් සිරස FM පන්සිල් මළුවේදී දහම් ශ්‍රවණය කරපු ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ෂණය.
පන්සිල් මළුව